ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝවට විදෙස් විත්ති සමාලෝචනය එහෙමනම් අපි ආරම්භ කරමු. මේ වෙනකොට ලෝකේ පුරාම වඩාත්ම කතාබහට ලක්වන සිදුවීම් කීපය මූලික කරගනිමින් ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානමින් ඉන්නවා මේ සමාලෝචනය සඳහා. අමල්, ආයුබෝවන්. තාමත් සමස්ත ලෝකයේම අවධානය සහ කතාබහ තියෙන්නේ නිමාවට පත් වුණු ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව. මේ සතිය වෙනකොටත් තවත් උණුසුම් වෙමින් මේ කතාව ගලාගෙන යනවා. විශේෂයෙන්ම අමල්, අද වෙනකොට අපිට ආරංචි වෙනවා මේ ප්‍රතිඵලය පිළිගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තාමත් අකමැති වීම හා සම්බන්ධව වෙන නොයෙකුත් කාරණා, විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධවත් ජනාධිපති විදිහට මේ වෙනකොට වැඩිම ඡන්ද ලබාගෙන තියෙන ජෝ බයිඩන් ජනාධිපතිවරණ තනතුරේ වැඩ ආරම්භ කිරීම සඳහා යම් යම් නිලපත් කිරීම පවා සිදු කරමින් යන කාලවකවානුවක්. අපි කැමතියි මේ ඇමරිකානු ජනාධිපතිවරණයේ පසු තොරතුරු පිළිබඳව අද දවසේදී සමාලෝචනය කරමින් මේ වැඩසටහන ආරම්භ කරන්න.
දිනලක්ෂි, මේ වෙනකොට ඇමරිකාවේ මැතිවරණය අවසන් කරලා දින 10ක් වෙනවා. නමුත් සමහර ප්‍රාන්තවල තවමත් ඡන්ද ගණන් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් පෙන්සිල්වේනියා, ඒ වගේම නෙවාඩා, ජෝර්ජියා මේ බොහෝ ප්‍රාන්තවල ඒ ඔවුන්ගේ නීතිය තිබුණේ මැතිවරණය අවසන් වෙලා තවත් සතියක් යනතුරු තැපෑලෙන් ලැබෙන ඡන්ද ගණන් කරනවායි කියලා. ඉතින් මේ ඡන්ද තවමත් ගණන් කරනවා බොහෝ ප්‍රාන්තවල 99.9% විතර ඡන්ද ගණන් කරලා අවසන්. නමුත් ඉතාමත්ම සුළු ඡන්ද ප්‍රමාණයක් තවමත් ගණන් කිරීමට තියෙනවා.
අමල්, දැන් ඔය ඇතැම් ප්‍රාන්තවල ඡන්ද යලිත් ගණන් කිරීමක් පිළිබඳවත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම ජෝර්ජියා ප්‍රාන්තයේ වගේව මම දැක්කා. මේ ජෝර්ජියා ප්‍රාන්තයේ ප්‍රාන්ත රාජ්‍ය ලේකම්වරයා සඳහන් කිරීමක් කළ තිබුණා ඡන්ද නැවත ගණන් කිරීමක් සිදු කළා, මේ ප්‍රකාශිත නිල ඡන්දවලට සාධාරණත්වයක් ලබා දෙන්න උත්සාහ කරනවා කියලා.
ඔව්, දිරුක්ෂි, ඒ සමහර ප්‍රාන්ත විශේෂයෙන්ම බුගවගේ ජෝර්ජියා වගේ ප්‍රාන්තවල අපේක්ෂකයන්ගේ දෙනාගේ තිබිච්ච තරතරය ඉතාමත්ම අඩුයි. ඒ කියන්නේ 0.5% වඩා අඩු නම් ඒක අනිවාර්යයෙන්ම නැවත වරක් මේ ඡන්දය ගණන් කරන්නට නියමිතව තිබුණා. ඉතින් ඒ අනුව තමයි ජෝර්ජියාවේ ඒ විදිහට නැවතත් ගණන් කරන්නේ. අනෙකුත් ප්‍රාන්තවල ඊතරම් තියුණු තරගයක් නොතිබිච්ච ස්ථානවල පවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලලා තියෙනවා ඒවාවල නැවතත් ගණන් කරන්න අවශ්‍යයි කියලා. ඒ එහෙම කිරීමට ඔහුට අයිතියක් තියෙනවා. නමුත් ඇමරිකාවේ මැතිවරණ ඉතිහාසයේ දිහා බලපුවාම එතරම් ඒ ඡන්ද 50,000ක වගේ පරතරයක වෙනසක් දෙවන වටේ හෝ තුන්වෙනි වටේ ගණන් කිරීමකදී ඇති වෙයි කියලා හිතන තමාරේ. මීට කලින් 2000 වසර 2000 දී මේ වාගේ තත්ත්වයක් ඇති වෙලා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විදිහට දෙවරක් ඡන්දය ගණන් කිරීමේ ඉතාමත්ම සුළු ඡන්ද ප්‍රමාණයක වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. සමහර ස්ථානවල ඡන්ද 2 හෝ 3 වගේ ප්‍රමාණයක් තමයි නැවත ගණන් කිරීමකදී වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන දැන් ඉදිරියට ගණන් කරන්න තියෙන මුළු ඡන්ද සියල්ලම ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා ගත්තත් ඔහුට ජයග්‍රහණය කරන්නට බැරි කියන පදනම් මත තමයි ඇමරිකාවේ මාධ්‍ය ආයතන, විශේෂයෙන්ම මේ රූපවාහිනී නාලිකා, ඔවුන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වෙලා බයිඩන් දිනුවයි කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ලෝක නායකයනුත් බොහෝමයක් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වෙච්ච බව පිළි අරගෙන බයිඩන්ට සුබ පතලා තියෙනවා. ඒ විදිහට බයිඩන්ට සුබ පතපු අලුත්ම ලෝක නායකයා බවට පත් වෙන්නේ පාප් වහන්සේ. ඉතින් ලෝකයේ කතෝලික ප්‍රජාවත් මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා බයිඩන් ඇමරිකාවේ 46 ජනාධිපති හැටියට තේරී පත් වෙලා තියෙනවායි කියලා.
අර මේ ඩොනල්ඩ් ට්‍රම්ප් යම් නීති ක්‍රියාමාර්ගයක් අරගනු ලැබුවානේ මේ ඡන්දය ප්‍රෝඩාකාරී කියන කාරණාව මූලික කරගෙන. ඒ නීති කෘත්‍යයට මොකද දැන් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ?
දිරුක්ෂි, ප්‍රාන්ත කිහිපයකම ඒ විදිහට ਉਹ මැතිවරණයේ අභියෝගයට ලක් කරලා තියෙනවා. බොහෝ අවස්ථාවලදී ඒ අභියෝග උසාවිය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් අපි බැලුවොත් විස්කොන්සින් වගේ ප්‍රාන්තවල ඔහු ප්‍රකාශ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා ඔහු මේ මැතිවරණය අභියෝගයකට ලක් කරනවායි කියලා ඡන්ද පෙත්සමක් මගින්. නමුත් ඒ කාරණාව सिद्ध කරන්නට වෙන්නේ මේ මැතිවරණය නිල වශයෙන් සහතික කළාට පස්සේ ඒ නිල වශයෙන් සහතික කිරීමේ කටයුත්ත විස්කොන්සින් වගේ ප්‍රාන්තවල සිද්ධ වෙන්නේ දෙසැම්බර් මාසේ 20 වෙනිදා. අනෙකුත් ප්‍රාන්තවල ඒක නොවැම්බර් මාසේ අවසාන වෙනකොට සිද්ධ කිරීමට නියමිතව තියෙනවා. ඉතින් ඒ විදිහට බැලුවොත් මේ නීති කෘත්‍යයන් ආරම්භ වන්නට නිල වශයෙන් ආරම්භ වෙන්නට තව යම්කිසි කාලයක් තියෙනවා. ඒ කාලය අවසාන වෙනතුරු ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පරාජය පිළිගන්න සූදානම් නැහැ කියන දේ තමයි මේ වෙනකොට ධවල මන්දිරේ ප්‍රකාශ කරලා තින්න. ධවල මන්දිරේ තවමත් විශ්වාස කරනවා ඡන්ද නැවත ගණන් කරන්නට උසාවි වලින් නියෝග ලබා ගත්තට පස්සේ ඔහුට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් තමන්ගේ පරාජය තවමත් පිළිගන්න සූදානම් නැති බව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ධවල මන්දිරේ බොහොම දැඩිව ප්‍රකාශ කරලා තියෙනවා.
අපේ අවධානය යොමු වන්නේ මේ ළඟට කොරෝනා වෛරසය හා සම්බන්ධව වන එන්නත පිළිබඳව ලෝකයේ පුරාම සිදුවන කතාබහ සම්බන්ධයෙන්. ඔස්ට්‍රේලියාවේ විශාල අවධානයක් තියෙනවා. අපේ දේශීය ප්‍රවෘත්ති මගින් අපි ප්‍රකාශයට පත් කරමින් සිටිනවා අලුත්ම තොරතුරු මේ සම්බන්ධයෙන්. දැන් ඊයේ වෙනකොට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ග්‍රෙග් හන්ට් ප්‍රකාශ කරනු ලැබුවා ලබන වසරේ මාර්තු මාසයේ වගේ වෙනකොට මෙරටවාසීන්ට කොරෝනා ප්‍රතිරෝධී මේ නව එන්නත ලබා ගැනීමට හැකියාවක් ලැබේවි කියලා. දැන් අමල් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණානේ අර ඔස්ට්‍රසෙනිකා කියන ඖෂධීය සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එකතුව මේ නිෂ්පාදනය කරමින් තිබුණු එන්නත. අපි අවසාන වශයෙන් ඒ පිළිබඳව කතා බහට ලක් කරා. මේ එන්නත පරීක්ෂාවට බඳුන වන කණ්ඩායමේ හිටපු පුද්ගලයෙකුට යම් රෝගයක් වැළඳීම හේතුවෙන් ඒක මදකට නතර වුණා. නමුත් පසුව හොයාගත්තා මේ පුද්ගලයාට මේ එන්නත ලබා දීලා නැහැ කියලා. ඉතින් මේ වගේ කාරණා කතා බහ වෙන අතරතුරේදී ඔස්ට්‍රසෙනිකා මේ එන්නතට අමතර දැන් මේ වෙනකොට ෆයිසර් කියන එන්නතකුත් ඇවිල්ලා තියෙනවා. ඇමරිකානු ඖෂධීය සමාගමක් මූලික වෙලා අත්දැක බලමින් තියෙන එන්නතක්. මේ එන්නත් සම්බන්ධව මේ වෙනකොට තියෙන අවධානය කොයි වගේද? මොන අධීරයේද මේ එන්නත් තියෙන්නේ? කොයි කාලේ වගේ මේවා මහජනතාවට නිකුත් වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් මේ ලෝකයේ මේවා අත්දැක බලමින් තිබෙන ප්‍රමුඛ පෙළේ ඖෂධීය සමාගම් සහ රටවල් මොනවද මේ වෙනකොට කියන්නේ?
ඔව් දිල්රුක්ෂි, අතටම මේ ෆයිසර් විසින් හදස්වාගත්තු එන්නත ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා ඒක 90% සාර්ථකත්වයක් තියෙනවායි කියලා. ඒකෙන් 90% ක්‍රියාකාරීත්වයක් තියෙනවායි කියලා. වෛරසයක් සම්බන්ධයෙන් ඒතරම් ලොකු ප්‍රතිශතයක් 90% ප්‍රතිශතයක් සාර්ථකත්වයක් තියෙනවායි කියලා කියන්නේ ඒ එන්නත ඉතාමත්ම සාර්ථකයි කියලා දැනට පිළිඅරගෙන තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ එන්නත සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තබාගෙන තියෙනවා. නමුත් මේක කොතරම් ඉක්මනට ලෝකේ හැමෝන්ටම ලබා ගන්න පුළුවන් වෙයිද කියන කාරණාව පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද ෆයිසර් සමාගම මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා මේ එන්නත ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී, ඒ කියන්නේ මාර්තු අවසන් වෙන්නට කලින් ඔහුනට පුළුවන් වෙයි කියලා මේ එන්නතේ යම්කිසි ප්‍රමාණයක් ලෝකයටම බුදාහරින්න. හැබැයි ඒ සංඛ්‍යාව ඉතාමත්ම කුඩායි. අදලුක්ෂ මේ වෙනකොට මිලියන 50ක විතර වගේ ප්‍රමාණයක් තමයි ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ට එන අවුරුද්දේ පළවෙනි කාර්තුවේදී ලබා දෙන්න පුළුවන් කියලා. ඒකම මේ ෆයිසර් එන්නතේ එක තව විශේෂ කාරණාවක් තමයි ඔවුන් සඳහන් කරන්නේ මේ එන්නත ඉතාමත්ම කෙටි කාලයක් තුළ දෙවරක් මේ එන්නත ලබා දෙන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේක මේ එන්නත විශාල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා මේ වෙනකොට ලෝකේ බොහෝ රටවල් අවධානයක් යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම එන්නත නිෂ්පාදනය කිරීමේ ධාරිතාව වඩාත්ම පවතින්නේ ඉන්දියාව වගේ රටවල්වල. ඉතින් ඒ කාරණාවට බොහෝ විට ඉන්දියාවේදී මේ ෆයිසර් එන්නත නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිරුක්ෂි රුසියාව විසින් නිෂ්පාදනය කරපු ඔහුන් ස්පුට්නික් හැටියට නම් කරලා තියෙන ඒ එන්නතත් මේ වෙනකොට රුසියාව සඳහන් කරලා තියෙන ඔවුන් 92% සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා කියලා. ඉතින් මේ වෙනකොට හැබැයි මේ ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන් නම් ඔවුන් ඒ නිසි ක්‍රමවේදය පරීක්ෂණ කිරීමේදී පරීක්ෂණ මට්ටමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළාද කියන කාරණා පිළිබඳ ප්‍රශ්නපතු වෙලා තියෙනවා. නමුත් අර ෆයිසර් එන්නත නම් ඔවුන් අර ස්ටේජ් 3 එහෙම නැත්නම් 3 වන අධියරේ පරීක්ෂණ දැන් අවසාන කරමින් ඉන්නවා. ඒ වගේම දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කරගෙන යන ඒ එන්නතත් මේ වෙනකොට 3 වන අධියරේ පරීක්ෂණ නිම කරමින් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වෙනකොට මේ විදිය එන්නත් 42ක් ඉදිරියෙන් ඉන්නවා. මුලින් පටන් ගත්තේ මේ අවුරුද්දේ ජූනි මාසේ විතර වෙනකොට තිබුණේ එන්නත් 11ක් තමයි ඕන් හිතුවේ ඉදිරියෙන් ඉන්නවයි කියලා. නමුත් තවත් අනෙකුත් රටවල් වල එන්නතුත් මේ වෙනකොට 3 වන අධියරට වගේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ට්‍රැක් කරන එන්නත් 42ක් තියෙනවා. ඒකෙන් දැනට තියෙන දත්ත අනුව අපිට වැඩි බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් මේ ෆයිසර් ආයතනය විසින් නිෂ්පාදනය කරපු එන්නත.
එතකොට කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝකයේ මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම දත්ත සහ සංඛ්‍යා ලේඛන කොහොමද?
මේ වෙනකොට දිලුක්ෂි මුළු ලෝකයේම අර දෙවෙනි රැල්ල කියන එක බොහොම ප්‍රබලව ව්‍යාප්ත වෙන බව තමයි වාර්තා වෙන්නේ. දැන් හරියටම පහුගිය මේ සතියක කාලයේදී මුළු ලෝකයේම ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 5කින් විතර වගේ වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට මිලියන 52.5ක විතර ආසාදිතයන් සංඛ්‍යාවක් මුළු ලෝකයේම ඉන්නවා. ඒකෙන් පළවෙනි තැන ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 10කට වැඩි, දෙවන ස්ථානයේ ඉන්දියාව මිලියන 8.6කට වැඩි, බ්‍රසීලයේ තුන්වෙනි තැන ඉන්නවා 5.7යි. මරණ පැත්තෙන් බැලුවොත් මිලියන 1.2කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කරලා දෙනවා. නමුත් පහුගිය සතිය ඇතුළතදී ඒ මරණ සංඛ්‍යාවේ යම්කිසි අඩුවක් දකින්නට ලැබුණා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට 242,000ක සංඛ්‍යාව ජීවිතක්ෂයට පත් කරලා තියෙනවා. පහුගිය සතියේ ඇතිවෙච්ච මරණ සංඛ්‍යාව 10,000ක් විතර වගේ වාර්තා වෙලා දෙනවා. ඉතින් මේ මරණවල වේගය යම්කිසි අඩුවක් දකින්නවා. නමුත් ආසාදනය වීම වෙනදට වඩා බොහොම ශීඝ්‍රයෙන් පැතිරෙන බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් අර දෙවන රැල්ල කියන එක ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන බවක් පෞද්ගල සතිය පුරාම වාර්තා වෙලා තියෙනවා.
අපි මේ ළඟට ලෝකයේ ටිකක් කර්බුදකාරී වාතාවරණ පැනනගින්මින් තියෙන කලාප සහ රටවල් කෙරෙහි අවධානය යොමු කරමු. හොංකොං කලාපයේ නැවතත් අර්බුදකාරී වාතාවරණයක් හටගනිමින් තියෙනවා. හොංකොං පිළිබඳව අපි පසුගිය වසරේ සිට කතා බහ කරමින් ඉන්නේ. හොංකොං බ්‍රිතාන්‍ය මහා බ්‍රිතාන්‍යයට අයත් වෙලා තිබුණු පාලන කලාපයක්. මේක 1997 වසරේදී චීනයට නැවතත් බාර දෙනු ලැබුවා. හැබැයි යම් කොන්දේසියක් සහිතව වෙනම තීන්දු තීරණ ගැනීමේ ඒ ස්වාධිපත්‍ය සහිතව තමයි බ්‍රිතාන්‍ය විසින් මේක චීනයට නැවතත් බාර දුන්නේ. හොංකොං කලාපයට තියෙන මේ වෙනම ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය අතික්‍රමණය කරන්නට චීනය විවිධ ආකාරයෙන් උත්සාහ දරනු ලැබුවා. එයට හොංකොං ජනතාව වීදි බැසලා උද්ඝෝෂණ පවත්වනවා දැන් පසුගිය වසරේ සිට. අලුයට ගිනිපුපුර වගේ තියෙන මේ විරෝධය විටින් විට මතුවෙමින් තියෙනවා හොංකොං පාලන කලාපේ. දැන් මේ සතිය වෙනකොට අමල් අපිට තවත් අලුත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. හොංකොං පාලනාධිකාරියට අයත් මන්ත්‍රීවරු 15 දෙනෙක් විතර ඉවත් වෙලා තියෙනවා කියලා තමන්ගේ ස්වාධීන තීරණ ගැනීමේ අයිතියට බලපෑම් කරමින් චීනය ඉදිරිපත් කරන මේ විවිධ නීති සංශෝධන වලට විරෝධතාව පළ කරමින් මේකත් විශාල ආන්දෝලනයක් හොංකොං කලාපේ. අලුත් තත්ත්වය දැනගන්න කැමති හොංකොං පැත්තෙන් මොනවද දැනගන්නට ලැබෙන්නේ? චීනයේ ප්‍රතිචාරය මොනවද?
දිලුෂි, මේ වෙනකොට දැන් හොංකොං නුවර මන්ත්‍රණ සභාවෙන් මන්ත්‍රීවරු 4 දෙනෙක්ව නෙරපුවා ඔවුන් චීනයට විරුද්ධව කටයුතු කරනවා කියලා. ඉතින් මේ නෙරපීමට විරුද්ධව තවත් මන්ත්‍රීවරු 15 දෙනෙක් මේ වෙනකොට ඉල්ලා අස්වලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ප්‍රධාන විපක්ෂයේ හැටියට ඉන්න මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට හොංකොං මන්ත්‍රණ සභාවේ ඇත්තටම විපක්ෂයක් නැති තරමට දැන් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. මේක ඇත්තටම චීනය හොංකොං පුරවැසියන්ට බලපෑම් කරනවා. ඒ එක්කම ඔවුන්ට පොරොන්දු වෙච්ච ආකාරයට ඒ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න දෙන්නේ නැහැ කියන කාරණාව අනුව තමයි මේ විදිහට මේ මන්ත්‍රීවරුන් තමන්ගේ മന്ത്രി ධූරයන් වලින් ඉල්ලා අස්සලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් උත් දැන් ලොකු බලපෑමක් චීනයට එල්ල වෙලා තියෙනවා මේ කාරණාව නිසා. විශේෂයෙන්ම යුරෝපා රටවල් මේ වෙනකොට අනතුරු ඇඟවුම් කරලා තියෙන කීප වතාවක්ම බීජිං බලධාරීන්ට විරුද්ධව මේ විදිහට හොංකොං වලට ඔවුන්ට අවශ්‍යයි පොරොන්දු වෙච්ච ආකාරයට ඒ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න කියලා. නමුත් මේකට චීන බලධාරීන් බොහොම දැඩිව මේක තමන්ගේ අභ්‍යන්තර කටයුත්තක් හැටියට සලකනවා. මේ වෙනකොට ඇමරිකාව, ඒ වගේම කැනඩාව සහ යුරෝපා රටවල් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා හොංකොං වලින් ඒ පුරවැසියන්ට පිටවෙන්නට අවශ්‍ය නම් තමන්ගේ රටේ රකවරණය ලබා දීමට උන් සූදානම් කියලා. ඉතින් ඇත්තටම මේක ලොකු දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. බීජිං බලධාරීන් නම් බොහොම දැඩිවම හොංකොං තමන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යෑමට මේ ගන්න පියවර නිසා.
මේ වගේ අර්බුදකාරී කලාපයක් තියෙනවා තවත්. අපි ඒ සම්බන්ධව කතා බහ කිරීම ආරම්භ කළා මීට සති කිහිපයකට කලින් සිට. ඒ තමයි ආමේනියාවයි අසර්බයිජානයයි දෙගොල්ලම අයිතිවාසිකම් කියන නගෝනා කරබක් කියන ප්‍රදේශය. දෙපාර්ශවයේම යුද වැදුනා මේ ප්‍රදේශය අත්පත් කර ගැනීම සඳහා. යුදමේ තත්ත්වය දැන් යම් තාක් දුරකට සමනයට පත් වෙලා තියෙනවා. ලෝකයේ රටවල් කිහිපයක් මැදිහත් වීමෙන් ඇති කරගත් සටන් විරාමය හේතුවෙන් විශේෂයෙන්ම රුසියාව මෙහිදී කැපී පෙනෙනවා. නමුත් තමල් මේ සතිය තුළදී රුසියාවේ තවත් මැදිහත් වීමක් සිදු වුණා. මේ කලාපයට සාමසාධක හමුදාව එමුණු ලැබුවා රුසියාව විසින්. මේ කලාපයේ තියෙන අර්බුදකාරී වාතාවරණයට රුසියාවේ මැදිහත් වීම සහ ලෝකයේ මේ සම්බන්ධව සිදු කරන අවධානය සහ කතාබහ පිළිබඳවත් මම කැමති මේ ළඟට දැනගන්න.
දිලක්ෂි, පෞගිය සතියේ වෙනකොට රුසියාවේ ඍජු මැදිහත් වීම මත මේ නගෝනා කරබාහ් ප්‍රදේශයේ තියෙන ඒ යුදමේ තත්ත්වය අවසන් වුණා. මෙතනදී රුසියාවේ ඍජු මැදිහත් වීම මත ආමේනියාව එකඟ වුණා. ඔවුන් අල්ලාගත්ත ප්‍රදේශවල මේ අසබයිජානයේ අයිති නගෝනා කරබක් කියන ප්‍රදේශයේ ආමේනියාව හමුදාව ආක්‍රමණය කළ තිබුණා. ඒ ප්‍රදේශවලින් ආමේනියාව හමුදාවන් ඉවත්වන්නට එකඟතාවයකට පත් වුණා. ඒ එක්කම අසබයිජානය ලබාගත්තු යම්කිසි යුද ජයග්‍රහණයක් තිබුණා නම් ඒක ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නටත් ඔවුන්ට අවසර ලැබුණා. ඉතින් ඒ අනුව මේ වෙනකොට රුසියානු හමුදාව බටපිරිස් 2000කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රදේශයට දැන් යොදවලා තියෙනවා. ඒ අනුව රුසියාව සාමසාධක හමුදාවක් හැටියට මේ ප්‍රදේශයේ වසර කිහිපයක කටයුතු කරන්නට දැන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. වසර 30ක විතර වගේ කාලයක් විටින් විට ඇති යුද ගිනි ඇවිලුණා. නැවතත් දැන් මේ ප්‍රදේශයේ යම්කිසි සාමකාමී තත්ත්වයක් දැන් ඇති කරලා තියෙනවා.
ඔබට මතකයිනේ මේ ගෙවිලගිය බදාදා ඔස්ට්‍රේලියාවේ රිමෙම්බරන්ස් ඩේ විදිහට පළවෙනි ලෝක යුද්ධයේදී දිවිපිදු ඔස්ට්‍රේලියානු ජාතිකයන් ඒ හමුදා සෙබළුන් පිළිබඳව උත්තමාචාරය පුදු කරමින් ඔවුන් සිහිපත් කරනු ලැබුවා. දැන් ඒ හින්දා මේ ප්‍රවෘත්තියත් අපිට වැදගත්. සෞදි අරාබියාවේ ජෙඩා නුවර මේ පළවෙනි ලෝක යුද්ධයේ සැමරුම් අවස්ථාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මෙහි මේ පසුපස කතාව මොකක්ද තමයි?
මෙතන දිල්දුක්ෂි, ක්ලේමෝ බෝම්බයක් පුපුරවා ගිහිල්ලා දෙදෙනෙක් තුවාල ලැබුවයි කියලා වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රංශ තානාපති නිලධාරීන් මේ අවස්ථාවට සහභාගී වෙනකොට ඔවුන්ව ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල කරයි කියලා විශ්වාස කරනවා. මොකද දැන් සති දෙකක් විතර තිස්සේ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් ප්‍රොෆෙට් මොහමඩ් එමෙතම් මොහමඩ් තුමා සම්බන්ධයෙන් කාටූන් පළ කිරීම සම්බන්ධයෙන් ඒ පළ කරන ප්‍රකාශකයන්ට එසේ පළ කරන්න තියෙන අයිතිය සම්බන්ධයෙන් ඔහු යම්කිසි ප්‍රකාශයක් කරා. මෙතනදී මැක්‍රොන් ජනාධිපතිවරයා කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ප්‍රංශය ගරු කරනවායි කියලා. ඉතින් මේ මැක්‍රොන් ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරයට බොහොම විරුද්ධව දැඩිව ලෝකයේ බොහෝ ස්ථානවල ඉස්ලාමීය අන්තවාදීන් විරුද්ධතා පවත්වලා තිබුණා. ඉතින් මේ අවස්ථාවේදීත් ප්‍රංශ තානාපති නිලධාරීන් ජෙඩා නගරේ මේ විදිහට පළවෙනි ලෝක යුද්ධයේ ඒ අවසානයේ සමරන අවස්ථාවේදී ඔවුන්ව ඉලක්ක කරගෙන විශේෂයෙන්ම මැක්‍රොන් ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයට ප්‍රතිචාරයක් හැටියට මේ ප්‍රහාරය එල්ල කළයි කියලා විශ්වාස කරනවා. මේ වෙනකොට සෞදි බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ප්‍රංශ තානාපති නිලධාරීනුත් ඒ වගේම අනෙකුත් බටහිර රටවල තානාපති අංශත් සහභාගී වෙන ස්ථානයක මේ විදිය ප්‍රහාරයක් එල්ල කිරීම තරුණ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද වාසනාවකට වැඩි පිරිසකට ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. මොකද මේ සමරුම තියෙන ස්ථානයේ සෞදි බලධාරීන් විසින් වැඩි ආරක්ෂාවක් ඉඳලා තිබුණා. නමුත් ඒ ආරක්ෂාව මැද්දේ මේ විදිහට ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැරීමට ඔවුන්ට හැකියාව ලැබිලා තිබුණා.
අපේ ස්තුතිය පළ වෙනවා ඔබට අමල්. මේ සතියේත් ලෝකේ පුරා සිදුවන උණුසුම් වැදගත් සිදුවීම් පිළිබඳව තොරතුරු වාර්තා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය සමගින් බොහොම ස්තුතියි. ආයුබෝවන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු.
ආයුබෝවන් නිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.